ගරු අරවින්ද සෙනරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2025 අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැය ඉදිරිපත් කරලා කාර්ක සභා අවස්ථාවේ අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය. අපේ රට දශක ගණනාවක් තිස්සේ දෙවන්ත ආර්ථික අර්බුදයකට ලක් වෙලා දෙවන්ත කඩා වැටීමකට ලක් වෙච්ච රටක්. මේ රට ගොඩනැගීම සඳහා අපි එළියේ දේශපාලන අරගලයක් කරා. එවගේම දැන් ආණ්ඩු බලය අරගෙන මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන සැලසුම් ඉදිරිපත් කරමින් ඒ භූමිය යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්න මොහොතක අපි මංගල අයවැය ඉදිරිපත් කරලා මේක ආර්ථික වර්ධන වේගයේ 6%ක් දක්වා අපේ රට මෙහෙව ගන්න අපි ආණ්ඩුවක් විදියටත් රාජ්‍ය ආන්ත්‍රණය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් විදියටත් සමස්ත පුරවැසියත් ඒකාබද්ධ කර ගැනීම සඳහා අපි සැලසුම් සකස් කරමින් ඉන්නේ. අද උදේ කතා කරපු සමහර මන්ත්‍රීවරු, විශේෂයෙන්ම පහුගිය ආණ්ඩු නියෝජනය කරපු අමාත්‍යවරු දැන් මන්ත්‍රීවරු වෙලා අපෙන් අහනවා මේ රට ආණ්ඩුව මෙහෙවමින් ඉන්නේ ආනයනේ මත රඳා පවතින ආර්ථිකයක් කරාද කියලා. හැබැයි මේ දශක 4ක ආසන්න ඉතිහාසයේ පුරාම අපේ රටේ නිෂ්පාදනය කඩාගෙන වට්ටලා නිෂ්පාදනය ගොඩනගන්න ආණ්ඩුව සැලසුම් හැදුවේ නැතුව සියල්ල පිටරටින් ගෙනල්ලා ආනයනේ මත රඳා පවතින ආර්ථිකයක් බවට පත් කරපු මහත්තුරු අපෙන් අහනවා මොකද්ද ඔබේ ආර්ථික ප්‍රතිපත්ති ආනයනය මත ගෙනියන ආර්ථිකයක් නේද කිය. අපේ ආර්ථිකය අපි පැහැදිලිවම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළෙත් ඉදිරිපත් කරපු අයවැලේකන ඇතුළෙත් කරු ජනාධිපත්තුමාන් ඉදිරිපත් කරේ නිෂ්පාදන ආර්ථිකයකට මේ රට මෙහෙව ගැනීමට අවශ්‍ය සියලුම සැලසුම්. එනිසා සතුටෙන් මේ රටේ පුරවැසියන්ට, බලාපොරොත්තු සහිත තරුණ ප්‍රජාවට අපි ප්‍රකාශ කරන්න කැමති මේ මොහොතේ දශක 4ක් තිස්සේ අපට අහිමි වෙච්ච නිෂ්පාදන ආර්ථිකය මේ රට ගෙනත් දෙන්න 2025 මංගල අයවැය තුලින්ම අපි යෝජනා ඉදිරිපත් කළ තියෙන නිසා පැහැදිලිවම අපේ රට නිෂ්පාදන ආර්ථිකයකට මෙහෙයවීම සඳහා අවශ්‍ය සැලසුම් අපි මේ අයවැය තුල ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම මීට ටික වෙලාවකට කලින් කතා කරපු හිටපු ආණ්ඩුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් අහනවා අපට කියනවා ගණන් හදලා මේ විදියට ගියොත් සිංගප්පූරුව වගේ රටක් කරන්න අවුරුදු 27ක් විතර යනවා කිව්වා. චීනය වගේ රටක් නිර්මාණය කරගන්න අවුරුදු 50කට වැඩි කාලයක් යයි කියලා කිව්වා. කවුද මේ කියන්නේ? මේ රට දශක කීපයක් පාලනය කරපු තාත්තලා බාප්පලා ඒ පුත්තු එකතු වෙලා මේ රට මෙහෙයපු මහත්තුරු අපෙන් අහනවා අපේ රටේ සංවර්ධනය කවදද ළඟා කරගන්නේ කියලා. අපේ මහත්තුරුන්ට මතක් කරලා දෙන්න කැමති, සිංගප්පූරුව ගොඩනැගෙන්න අවුරුදු 30කට ආසන්න කාලයක් ගත කරලා තියෙනවා. දැන් මේ තියෙන මට්ටමට එන්න, චීනය මේ තියෙන මට්ටමට එන්න දශක 6කට ආසන්න කාලයක් සැලසුම් කරලා ලොකු කැපකිරීම් කරලා තියෙනවා. වියට්නාමයේ මේ මට්ටමට එන්න අද පවතින 9%කට වඩා ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න එරටේ ප්‍රජාව, එරටේ ආණ්ඩු දෙවන්ත කැපකිරීමක් කළා අවුරුදු 45කට ආසන්න කාලයක් ගත කරලා තියෙනවා. හැබැයි අපි කියන්නේ මේ රට එතරම් කාලයක් අපි ගත කරන්නේ නැහැ. නමුත් ඔය මතක් කරන මහත්තුරුන්ට කියනවා ඒ රටවල් යම් සැලැස්මකට ගෙනල්ලා අද ඒ නිශ්චිත තැනක තියලා තියෙනවා. හැබැයි මේ නිදහසෙන් පස්සේ අවුරුදු 76 එහෙම විධිමත් සැලැස්මකට යම් නිශ්චිත පාලනයකට නතු කළා මේ රට මෙහෙයුවේ නැහැ. ඒ නිසා තමයි ලෝකේ බංකෘත්ම කඩාවැටිච්ච රටක් බවට අපි රට පත් වුණේ. ඒ නිසා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ යම් නිශ්චිත ඉලක්කයකට යම් නිශ්චිත කාල රාමුවක් ඇතුළේ ආර්ථික වර්ධනයත් පත් කරගැනීමෙන් වේගෙන් ආසියාවේ සංවර්ධන රටක් බවට පත් කිරීම සඳහා. නිසා ඔය අහන මාසයට ආපු ආයෝජන ගැන අහන මහත්තුරුන්ට අපි මතක් කරලා දෙන්න කැමති, 77න් පස්සේ මේ රටට ආපු ආයෝජන මොනවද කියලා හොයලා බලන්න. විවෘත ආර්ථිකය හඳුන්ලා දීලා අපේ රට වේගවත් සංවර්ධන ලක් කරනවා කියලා ඒ විවෘත ආර්ථිකයේ කප්පිත්තු අපට කියද්දී, හැබැයි මේ ගත වෙච්ච අවුරුදු 48 ඇතුලේ මේ රට ගොඩනගන්න තරම් ප්‍රමාණවත් ආයෝජන ගේන්න ඒ පාලකයෝ කණ්ඩායම් දෙක තුනම අසමත් වෙලා තියෙන නිසා අපි සැලසුම් කළ තියෙන ආයෝජන ගේන්න. නිසා අපට විශ්වාසයි මේ අවුරුදු පහ ඇතුලේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කියලා තියෙන ආර්ථික වර්ධනයන් ළඟා කරගන්න ආයෝජන මේ රට ගේන අපි සියලු සැලසුම් හදමින් තියෙන. එවැනි වටපිටාවක මේ ආයවැය ඉදිරිපත් කරන්නේ දශක ගණනාවක් බදු මත යැපෙන රටක් බවට පත් කරපු රටක්. ඒක ඇතුලේ වක්‍ර බදු ජනතාවගේ සීනි කිලෝ එකට හාල් කිලෝ එකට පිටි පැකට් එකට බදු ගහලා මේ රට බදු මත යන වක්‍ර බදු මත දුවන රටක් නිර්මාණය කරපු මහත්තුරු අපෙන් අහනවා මේ මාස හයට මොනවද ඔබ කරේ මොනවද මේ බදු අය අඩු කරන්න ඔබ හදපු සැලසුම් කියලා. එනිසා අපි කලබල වෙන්නේ නැහැ පියවරෙන් පියවර මේ රට ගොඩනගන සැලසුම් අපි ඉදිරිපත් කරමින් තියෙන නිසා. ඒ නිසා තමයි මේ අයවැය තුල අධ්‍යාපන ඉතිහාසයේ වැඩිම මුදල අපි වෙන් කරේ බිලියන රුපියල් බිලියන 619ක් අධ්‍යාපන වෙන් කළ තියෙනවා. මේ රට ගොඩනගද්දි මේ රටේ සංවර්ධිසාට ගෙන යද්දී අධ්‍යාපන ඉතා වැදගත් ආයෝජනයක්සේ මේ ආණ්ඩුව විශ්වාස කරන නිසා අධ්‍යාපනයට රුපියල් බිලියන 619ක්. ඒ වගේම මේ රට ගොඩනගද්දි නිරෝගී සම්පන්න ප්‍රජාවක් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් නිර්මාණය කරගන්න ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කරන සෞඛ්‍යට රුපියල් බිලියන 604ක්. මේ අපේ දැක්ම මේක තමයි රට හදන වැඩපිළිවෙල තුළ මුදල් වෙන් කරද්දී මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳ නිශ්චිත ගවේෂණයකින් නිශ්චිත අධ්‍යයනයකින් පස්සේ ඒ ශේෂ ගොඩනගන්න අපි අයවැය තුළ මුදල් වෙන් කළා තියෙනවා.
විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ මුදල් අමාත්‍යාංශය යටතේ ඉතා වැදගත් ආයතනයක් තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුව. අද දවස පුරා මන්ත්‍රීවරු ගොඩක් අය කතා කරා මේ සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳ 1912 අංක 8 දරන සුරාබදු ආඥා පනත ස්ථාපිත කළා. 1913 ඉඳලා තමයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ නීති විරෝධී මත්පැන් සමාජගත වීම වැළැක්වීම සඳහා නීත්‍යානුකූල මත්පැන් බලපත්‍ර ලබා දෙමින් සමාජයේ පුරවැසියන් සඳහා යොමු කිරීමට තමයි මේකේ අරමුණු අතර මූලික අරමුණක් බවට පත් වුණේ. හැබැයි මේ මත්පැන් බලපත්‍ර ලබා දීලා රජය යම් නිශ්චිත ආදායමක් බදු මුදලක් උපයද්දී මේ බලපත්‍ර ඉතිහාසයේ පුරාම ලබා දීලා තියෙන්නේ මේක ඇතුලේ 90%කට වඩා දේශපාලන හිතවත්කම් මත දීලා තියෙන්නේ. තොර මේ බලපත්‍ර ලබා දෙද්දී මැතිවරණ ඉලක්ක කළා තමන්ගේ ගෝලයන්ට තමන්ට වැඩ කරපු සංවිධායකයන්ට ආදායම් මාර්ග හදාගන්න බලපත්‍ර දීපු ඉතිහාසයක් තියෙන. ඒ ඉතිහාසය ඇතුලේ 2022 1 දින සිට 2024 4:30 දින දක්වා බලපත්‍ර 431ක් දීලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මැතිවරණේ අතළඟ තියාගෙන මැතිවරණ තමන්ගේ ගෝලයන්ට ආදායම් උපය ගන්න ඉඩ හදන්න 431ක් දීලා තියෙනවා. ලංකාවේ දැනට පවතින 3884ක් බලපත්‍රලාභී සුරාසල් විදියට 2024 අපේක්ෂිත ආදායම වුණා රුපියල් බිලියන 32ක්. හැබැයි උපයාගත්තේ රුපියල් බිලියන 27ක්. ඒ වගේම 2025 අපේක්ෂිත ආදායම් විදියට තියෙනවා රුපියල් බිලියන 242ක් උපයා ගැනීම සඳහා. ඒතට මේක රටේ ජනතාවත් එක්ක ගැට ගැහුණු වැදගත් ආයතනයක්. මේක ඇතුළේ විවිධ තර්ක තියෙන්න පුළුවන්. අද උදේ කතා කරපු මන්ත්‍රීවරු කිව්ව මත්පැන් වල මිල වැඩි. හැබැයි මේ ක්‍රමානුකූලව මේවා මත යැපෙන තැනකට ගෙනල්ලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් සමාජයේ පුරවැසියෝ මේවා පරිභෝජනය කරනවා.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
මට මිනිත්තුවක් දෙන්න ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි. සමාජයේ ඉල්ලා හිටිනෝ මිල අඩුවෙන් නීත්‍යානුකූල රජයේ විසින් සපේන ආයතන වලින් අඩු මිලට මත්පැන් බෝතලයක් ලබා දෙන්න කියලා සමාජී කතා බහ වෙන දේවල්. අපි මත්පැන් පානය කළත් නැතත් මේක සමාජයේ දැනට පවතින තත්ත්වේ. ඒක කුටුම්බයට ලොකු වාසියක් ගෙනත් දෙන්න පුළුවන්. අද දවසේ රුපියල් 3000ක ආදායමක් ලබන කෙනා මේකට වැඩි මුදලක් වෙන් කරද්දී කුස්සියේ අර්බුදය පැනනගින්න තමන්ගේ දරු පැටියට කෑම ටික දෙන්න. ඒ නිසා ඒ යෝජනත් අරගන්න ඕන අපි ආණ්ඩුවක් විදියට. නිසා මේක අපි ඉතා වැදගත් ආයතනයක්. ඒ වගේම මේක ඇතුළේ ඉතිහාසයේ වෙච්ච වැරදි ටිකක් තියෙනවා. මේ දෙද්දි මේ බලපත්‍ර දෙද්දි අපට පරිසරය පිළිබඳ සොයා බැලුවේ. අද මගේ ආසනේ තියෙනවා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දුන්නේ බලපත්‍ර. ඒ ආණ්ඩුව නියෝජනය කර ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ නමින් ගතපු බලපත්‍ර ගණනාවක්
තියෙනවා මන්ත්‍රීතුමා.
ඒවා දෙද්දි වටපිටාවේ ඉන්න පුරවැසියාගේ අවශ්‍යතාව ගැන හෙව්වේ නැතුව දීලා අර්බුද ගණනාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මම මගේ කතාව අවසන් කරන්න පෙර මේ ආයවැය කර්මාන්ත සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දෙවැන්ත මුදලක් වෙන් කරලා තියෙන අයවැයක්. එනිසා අපට සතුටක් තියෙනවා මේ රට ගොඩනගන්න පුළුවන් පුරවැසි කණ්ඩායමක් විදියට මේ ආණ්ඩුව ඉදිරිපත් කර පළවෙනි අයවැයම මේ රට ආර්ථික ගොඩනගන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකයට පණ දෙන්න පුළුවන් අයවැයක් අපට ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේ ආර්ථික කළමනාකරණයේ මේ මාස ආය ඇතුළේ ඇති කරලා සමාජයේ අපේ ආහාරවල මිල ගණන් අඩු කරගන්න අපට මේ ආර්ථික කළමනාකරණය ඇතුළේ සමත් වෙලා තියෙනවා. මේක හැමදාම තියෙන එකක් නේ. ඒක වෙළඳපොළ ඉල්ලුම සැපයීම අනුව සිදුවෙන දෙයක්. හැබැයි මේ වෙනකොට අපට සතුටුයි කියන්න රුපියල් 385 තිබුණු දුඹුරු සීනි අද වෙනකොට රුපියල් 265 දක්වා අඩු වෙලා තියෙනවා. රුපියල් 460 තිබුණු බීලුණු අද රුපියල් 180 අපි සතුටු වෙනවා මේ මාසයේ ආණ්ඩුව මේ කළමනාකරණය මැදිහත් වෙච්ච එකත් ඒ වගේම මේ අයවැයත් ඇතුලේ අපට ජයග්‍රහණ ගොඩක් අත්පත්තර ගන්න පුළුවන්. ඒ අත්පත්තර ගැනීම ඇතුලේ සමාජ වෙනසක් රටේ වෙනසක් ඇති කරගන්න අපි සමත් වෙනවා කියන විශ්වාසය තියෙන මේ අයවැයත් එක්ක නිසා මම අවසාන වශයෙන් මේ අයවැය ජනතාවාදී අයවැයක් ගම්වල පුරවැසියෝ සතුටින් මේ අයවැය ක්‍රියාත්මක වෙලා බිම්මට ප්‍රතිලාභෙන්කම් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ධෛර්යයෙන් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ කතාව සංග්‍රහ භූමිසුති.